සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්බම්මං නිරාජස්ස සමන්තු සග්ගමක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා බගතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගතු අරහතු සම්මා සම්බුද්දස්ස හේරෙන්නේ අපේ සෝමසරණමුද්‍රයන් වහන්සේටම ධර්ම සේනා විමාසි ගුණබර කාරුණික තුන්වත්න අදත් අපි හැමදෙනාගේම සූදානම ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනාගේම සංසාර දුක්ගිනි නිමා කරලීම පිණිසම දේශනා කළ සද්ධර්මය අතරෙහි උතුම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කරන දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන්පත් යොමු කරන්න. අජ්ජත් බහිද්දාවා කියන කරුණ පැහැදිලි කරගන්නට උවමනා කරන නිදර්ශන රාශියක් ඉදිරිපත් කරමින් එය හඳුන්වා දෙන්නට උත්සාහ කළා. තවදුරටත් අපි ඒ අදහස තේරුම් අරගෙන ආධ්‍යාත්මික කයෙහි කයානුව බලන්නේ කොහොමද? බාහිර කයෙහි කයානුව බලන්නේ කොහොමද? ආධ්‍යාත්මිකවත් බාහිරවත් කය දෙස බලන්නේ කොහොමද කියලා හඳුනා ගන්න උත්සාහ කරමු. අපි බොහෝ වෙලාවට ආනාපාන සති පද්ධතිය පැහැදිලි කරම බොහෝ ධර්ම කතිකාවන් වහන්සේලා ධර්ම දේශකයන් වහන්සේලා ඒ ධර්මයේ විවරණයකට ලියූ කතුවරයන් වහන්සේලා බොහෝ වෙලාවට මේ ආධ්‍යාත්මික බාහිර පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ ඒ කමතහනට අනුවයි. මම යම්සේ ආස්වාස ප්‍රසවාස කරන්නේ අනිකාගේ පැවැත්ම දේශයයි කියලා බලන මමත් අනුමුත් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ මෙසේයයි විමසා බලම ක්‍රමයකුයි අපිට දේවිත පොතපත තුළ දේශනාවන් තුළ අහන්න කියවන්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දහම ගැනීම ගවේෂණය කරන කෙනෙකුට ඒ අදහසට එකඟ වෙන්න බැරුව යනවා. මොකද අපි ඒ අදහසට එකඟ වුණොත් ඊළඟට දෙවෙනි තුන්වෙනි කමටහනට යනකොට හාස්‍යයට ලක්වෙන්න වෙන කමටහනක් වඩන්න වෙනවා. මොකද උච්චාර පස්සාව කන්නේ සන්තජානකාරී හෝති කියලා. වෙසිකිලි කැසිකිලි යන හැටි නුවණින් බලන්න කියපු තැනක් තියෙනවා එතන අජ්ජත් බහිද්දාය කියලා ගලපනකොට මම ඒ කටයුත්ත කරන හැටියෙතම අනිමිත් ඒ කටයුත්ත කරනවා කියලා බලන්න ගියොත් ඒක අපහසුතාවයකටපත් වෙනවා. ඒ ආකාරයක සමානව නෙමෙයි මින් අදහස් කරන ධර්මය ඒ නෙවෙයි. ඒ නිසා ආධ්‍යාත්මිකව බාහිරව මේ දහම හඳුනා ගනිමින් ආත්ම දෘෂ්ටිය දිරි කොටගෙන ඒ ලෝකෝත්තර මගට පිවිසීම පිණිසයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ආධ්‍යාත්මික බවකින් තමා යන බවකින් යමක් දහමේ එන්නේ තය හඳුනාගෙන ආත්ම දෘෂ්ටිය බිඳහැරීමයි මේ කර්මස්ථානයෙහි භාවනාවෙහි අපේක්ෂාව අවශ්‍යතාවය වෙන්නේ. දහමට පිවිසෙන්න තියෙන දොරටුවක් ద్వාරයක් හැටියට ආසන්න තැන හැටියට මේ අධ්‍යප්ත බහිද්දාව කියන තැන කතා කරන්න පුළුවන්. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍රයක මේ අධ්‍යප්ත බහිද්දාව කියන කොටසත් සතිපට්ඨාන භාවනාවට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සතිපට්ඨානෙටමයි. සිහිය පිහිටුවා ගැනීම සඳහා කරන පරිශ්‍රමයක් තුළින් කෙබඳු තැනකදී මනස පිහිටවන්නට ඕනද? කෙබඳු සිහියක් මේ ගමනට අවශ්‍ය වෙනවද කියන සැබෑ අවබෝධය ලබා ගන්න යෙදී තැනක් හිතුවටයි ඒ විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ. සතිපට්ඨාන භාවනාවට හැටියට දක්වලා තියෙන්නේ සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී කියන කොටස. ඒකක භාවිතා කරනකොට සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මඟේ උපදින්න ඕන. මේ ටික තුළ ලෝකෝත්තර මඟක් නිවනක් කිසිවෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට මේ කමතහනක් වැඩලා මේ කමතහනක් තුළම මාර්ගඵල අවබෝධ කරගත්තා කියන අදහස් වලට එළඹෙන්නට පුළුවන්. ලෝකයේ තියෙන ස්වභාවය ඒ අපි යොමු කරන හැටි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දහම සතිපට්ඨානවත් සතිපට්ඨාන භාවනාවත් වැඩීමෙන් එතකොට සතිපට්ඨානයේ කොතනද සතිපට්ඨාන භාවනාව කොතනද කියලා සතිපට්ඨාන සංයුත්තයේ වෙන් වෙන්ව දක්වා තියෙනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ලෝකෝත්තර මඟ සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් වැඩීමෙන් උපදවා ගත යුතු වෙනවා. එය උපදින විදිහටයි ඒ මාර්ගය උපදින විදිහටයි අපි මේ කළ යුත්තේ. උදාහරණයක් ගතහොත් අඹ ගෙඩියක් කඩා ගැනීමට අවශ්‍ය නම් අඹ ගෙඩියක් කඩා ගන්න අවශ්‍ය කෙනා මේ ගේ ඇතුළේ මෙතන ඉඳගෙන උඩ පැනලා හරියන්නේ නැහැ. උඩ පනින්න පුළුවන් අඹ කඩන්න වෙන්නේ නැහැ. අඹ ගෙඩියක් කඩා ගන්න නම් අඹගෙඩියේ තියෙන තැනට ගිහිල්ලා අඹගෙඩියක් ඉලක්ක කරගෙන උඩ තනින්න වෙනවා. සරගේ මේ පූර්ව ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපදාව සම්මාදිට්ඨිය ලෝකෝත්තර මඟ ඉලක්ක කරගෙන වෙන්නට ඕන. සම්මතයෙන් මිදී පරමාර්ථයට පිවිසීම පිණිස වෙන්නට ඕන. සත්‍ය පුද්ගල ආත්ම සංකල්පයෙන් එය බිඳ හරිනින් අනාත්ම ධර්මතාවයක පහස ලබන්නට යන ඉලක්කයක් අපට තිබෙන්න ඕන. එයයි ඉලක්කය, එයයි අරමුණ මේ ප්‍රතිපදාවේ. ඒ දිහා බලාගෙනයි මේ දහම් කරුණු විවරණය කරගන්න වෙන්නේ. ඉතින් අපි ඊයේ දවසේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නා කන්නාඩියක් ළඟට ගියාම තියෙන ප්‍රතිබිම්බය. ඊළඟට අපි අකුරු කළ පාසල නියගිය කෙනෙකු සිහිපත් කරගෙන යම් නිදර්ශන ටිකක් එකතු කළා. දියට එබුණු බල්ලෙකුගේ අද්දකීම පිළිබඳව අපි සිහිපත් කළා. ඒ හැඳුනා ගැනීම තුළ අපි යම් ප්‍රත්‍යක්ෂයක් යම් දෙයකට අපි ඇති කරගත්තා. මනෝමයෙන් අපට මනසට නොවන රූප පිළිබඳව මනසටම හමුවෙන රූප පිළිබඳව හඳුනා ගැනීමක් කළා. අර බල්ලා ළඟට එබුණු වෙලාවේ ඒ තොකුණේ ඡායාවක් හටගත්තා. ඒ ඡායාවක් නිකන් හටගත්ත නෙමෙයි, ඒ ඡායාව හටගන්න හේතුත් තිබුණා. වතුරත් ආලෝකයක් ඒ බලු කයත් ඒ හේතු නිසා හටගත් ප්‍රතිඵලයක් තිබුණා. ඒ ධර්මතාවය, ඒ පැවති ධර්මතාවය නොදන්නා නොදක්නා තැන කුමක් බැවිනේ බල්ලා වැරදි අදහසක් ඇති කරගත්ත බල්ලෙක් ඉන්නවා කියලා. අපි ඒ අදහස නැවත මතක් කරගෙන අපි අපේ දිහාවට යොමු වෙන්නට උත්සාහ කළොත් අපි ඒ තුළ පැහැදිලි කරගත්ත තියෙන දේ පේන අනිමෙයි, තියෙන දේ පේන නෙමෙයි කියන අදහස අපි තහවුරු කරගත්තා. කොහොමද ඒක තහවුරු කරගත්තේ? අපි පාසල් ගිය ඒ අවදී තිබුණු පරිසරය දැන් හිතට පෙනුනට දැන් එහි නෑ. මේ ගිය කෙනෙක් අපි සිහි කරලා බැලුවා, සජීවීව දැන් පේනවා, හැබැයි මෙලව හැර ගිහිල්ලා. එහෙනම් තියෙන දෙයක් පේනවා කියන අදහස වැරදි කියන උත්තරය අපි තහවුරු කරගත්තා. එහෙනම් තියෙන දෙයක් පේනවා නොවේ නම් මේ මනසට නොවෙන මේ ධම්ම රූප නම් මොනවාද? මනසට පේන අරමුණු මොනවාද? මේ යම් පරමාර්ථයක් අපි කෙලවරක් හැටියට කතා කළොත් අපිට මෙතනදී හඳුනා ගන්න වෙන්නේ පංච උපාදානස්කන්ධය. හැබැයි ඒ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයට හඳුනාගත්ත කියන තැන අවසානයේ නිමාව කෙලවර, ඒ රහතන් වහන්සේට අයිති තැන. ඔබට මත රහත් වෙන්නට නෙවෙයි, සෝතාපන්න වීමට අවශ්‍යතාවය කොතනද? ඒ ප්‍රමාණයට අපේ මනස යොමු කරන්න වේවි. අපි එකවර බැරි දෙයක් කරන්න උත්සාහ කළොත් පුළුවන් දේද අපට අහිමි වෙන්නට පුළුවන්. සැබවින්ම අපට මනෝමයෙන් යමක් දැර්සනය වෙනවා කියන තැන, යමක් අපි සිතින් දැනගන්නවා කියන තැන උපාදානස්කන්ධය දිලා. දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියලා ධර්මතා හතරක් තියෙනවා. දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත. දැකීමක් තියෙනවා. දැකීම කියන ඵලය අපට ලැබෙන්නේ එහෙ නැත්තම්, රූපේ නැත්තම්, චක්කු විඤ්ඤාණය නැත්තම්, චක්කු සංතස්සයක් නොවේ නම්, චක්ක සංපස්යෙන් වේදනා සංඥා චේතනා පහළ නොවේ නම්, මේ සියල්ල වැය වෙලයි අපි යමක් දකිනවා කියන ඒ දැකීම මාත්‍රය සිද්ධ වෙන්නේ. අපට දැකීමක් දකින යමක් පෙනේවි, හැබැයි මේ යෙදෙනු ධර්මතා ටික පේන්නේ නැහැ. උදාහරණයක් ගතහොත් සීනිතේ කළ ඉඟුරු උණු වතුර ටික වැයවලා තේ එකක් හම්බේ. තේ එක කියන තැන සීනි නෑ, තේ කළ නෑ, ඉඟුරු නෑ, උණු වතුර නෑ. තේ එකක්. හැබැයි අපිට තේ එකක් ලැබෙයිද සීනි තේ කළ ඉඟුරු උණු වතුර ටික නොයෙදුනේ නම් ඒ හේතු කාරණා ටික යෙදුණු තැන සීනි වල නොතිබුණු, තේ කුඩු වල නොතිබුණු, උණු වතුරේ නොතිබුණු, ඉඟුරු වල නොතිබුණු තේ එකක් හම්බ වෙනවා. බලන්න තේ එක සීනි නෙවෙයි, තේ කුල නෙවෙයි, උණු වතුර නෙවෙයි, ඉඟුරු නෙවෙයි. හැබැයි සීනි තේ කුල උණු වතුර ඉඟුරු නැතුව තේ එකක් හම්බ වෙන්නේ නෑ. එහෙනම් දැකීමක් වෙන්නේ නෑ එහෙම තේ රූපේ නැතුව චක්කු විඥානේ නැතුව. ඒ ධර්මතාවටික නොයේදී දැකීමක් වෙන්නේ නෑ. ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙන්නේ නෑ ස්කන්ධ ටික නොයේදී. හැබැයි අපිට ස්කන්ධ ටික පේන්නේ නෑ. අපි තේකේ ගුණාගුණ කතා කරනවා මිසක් තේක හැදුනේ කොහොමද කියලා අපි දන්නේ නෑ. අපි තේකේ රස මුරස බව කතා කරනවා. එහි යලිනවා ගැටෙනවා. හැබැයි තේක කියන්නේ හේතු වෙයි වෙලා හටගත්ත දෙයක්. සීනි වලට අයිතිත් නෑ, තේ වලට අයිතිත් නෑ, උණු වතුරට අයිතිත් නෑ, ඉඟුරු වලට අයිතිත් නෑ. ඒ න්‍යාය ටිකක් කල්පනා කරලා බලන්න. ඒ වගේම එහෙම නැතුව රූපේ නැතුව චක්කු විඥානේ නැතුව ස්පර්ශ වේදනා සංඥා චේතනා නොදී මේ ස්කන්ධ ටික නොදී දැකීමක් අපට හම්බ වෙන්නේ නෑ. අපි මොනින් තේරුම් ගන්න ඕන තේකක් හම්බ වෙන තැන අර හේතු ටික වැය වෙලා ඒක එකතු වෙලා මිශ්‍ර වෙලා යෙදිලා තේකක් හම්බ වෙලා තියෙන්නේ. ඒ හේතු අඩු වෙනා නම් තේකක් හම්බ වෙන්නේ නෑ. සීනි නොතිබුණේ නම්, උණු වතුරෙම තිබුණේ නම්, තේකලෙම තිබුණේ නම්, ඉදිරිම තිබුණේ නම් තේකක් හම්බ වෙන්නේ නෑ. ඒ වගේ අපිට දැකීමක් වෙනකොට මේ හේතු ටික යෙදිලා මනෝමයෙන් අපි දැනගැනීමක් ඇති වෙනවා කියන තැනත් මන ධම්ම, මනෝ විඥාන, මනෝ ස්පර්ශ වේදනා සංඥා චේතනා ටික වෙයි වෙලා. අපි දැන් බලන්නේ මේ ස්කන්ධ භාවනාව නෙමෙයි. ස්කන්ධ භාවනාව ආයතන භාවනාව බුදුහාමුදුරුවෝ පැනෙන්නේ කායානුපස්සනාවට සම්බන්ධ කරලා නෙමෙයි. ඒක ධම්මානුපස්සනාවටයි යොදලා තියෙන්නේ. ධම්මානුපස්සනාවට යොදවපු දහම අපි මෙතෙන්ට ලං කරගන්න ගියොත් අපට මේ කරන්න යන ක්‍රියාව කරගන්න බැරි වේවි. හැබැයි අපි කායානුපස්සනාවට පිවිසෙන්න පුළුවන්කමක් නෑ අනුමාන තරමක හෝ ඒ පිළිබඳව දැක්මක් දැනුවත් නම් නැතුව. ඒ නිසා අපට අන්න ඒ ප්‍රමාණය දැනගන්න මේ පිළිබඳව විමසන්නම වෙනවා. ඒ නිසා අපේ මනෝමය ධර්මයන් පිළිබඳව බැලුව කියලා කය පිළිබඳව තියෙන මෝඩකම අතහැරෙන්නේ නැහැ. කය පිළිබඳව තියෙන මෝහය අතහැරෙන්නේ නැහැ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ අවධාරණය කරන්නේ කයෙහි කයමෝම බලන්න. වෙන කෙනෙක් බලලා හරියන්නේ කයෙහි කයමෝම බලන්න. එතකොට අපි කයෙහි කයමෝ බලනකොට මට කයක් තියෙනවා, මට මූණක් තියෙනවා, බඩක් පැතයක් තියෙනවා, ඇඟක් තියෙනවා, අතක් පයක් තියෙනවා කියලා හිතාගෙන ඒ තියෙන ඒවා කෑලි කෑලි වලට බෙදන්න ගියාට දෙතිස් කුණිත හැටියට රූප කලාප හැටියට ධාතු හැටියට බෙදන්න ගියාට අර ඉලක්කය වැරදිනවා. ඒක හම්බ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨි පරේජන නුවණක් ඉදිරියෙන් තියාගෙනයි අපි මේ කය පිළිබඳව බලන්න ඕන. ඒ නිසා අපි ඊයේ කතා කරපු දහම ඒ නිදර්ශන ටික හොඳට සිහියට මතකයට අරගෙන දැන් අපි නැවත වතාවක් දිනෙත් තියාගෙන අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපේ සිරුර පිළිබඳව අපි ටිකක් අපි ඉන්න සම්මතය තුළ ඉන්න සම්මතය තුළ අපි විමසා බැලීමක් කරමු. එහෙම බැලුවොත් ඔබට දැర్శනේ වේවි තමා ඉන්න ඉරියව්ව. හිස පිළිබඳව අවධානය යොමු කළොත් බඩ දෙපා පිළිබඳව අවධානය යොමු කළොත් බඩපතුල පිට දෙසට අවධානය යොමු කළොත් යම් චිත්‍රයක් යම් සටහනක් හිතේ නොවන බවක් ඇති. එහෙම නැත්නම් මේ බාහිර පරිසරයේ යමකට ඔබේ ඇස් යොමු කරලා මම කියන දේ තේරුම් ගන්න පුළුවන්. මගේ අතේ තියෙන මේ දේ දිහා බැලුවොත් එහෙ ඇරලා බලලා ඇස් දෙක පියාගන්න, පියාගෙන ඒ දුටු දේ සිහි කළොත් දැන් ඔබ එහෙ ඇරලා බලපු වෙලාවේ දැක්කට සමාන යම් දර්ශනයක් ඒහා සමාන යමක් හිතට නොවේවි, හිතට පෙනේවි. අන්න ඒ වගේ තමන්ගේ කය පිළිබඳව අපි මොහොතක් කල්පනා කළොත් අපට දැන් අපේ ඉන්න ඉරියව්ව, අපි වාඩි වෙලා ඉන්න මෙට්ටය, වටපිටාව, පරිසරය, ළඟ ඉන්න අය පිළිබඳව මේ දේ චිත්‍ර රූප සිතට මෙවි එන්නට පුළුවන්. දැන් අපි මෙන්න මේ තුළ විමර්ශනයක් කරන්න ඕන. මොකක්ද විමර්ශනය? අපි කීය කන්නාඩිය ළඟට ගියහම යමක් පේනවා. හැබැයි කන්නාඩියවත් රූපේවත් ඒ ආලෝකයවත් නෙමෙයි කියලා. බලල ඉඳට එදෙනකොට යමක් පෙනුණා. සැබවින් පේන යමක් තිබුණා ඡායාව. හැබැයි ඒ ඡායාවට බලලා වැරදි උපකල්පනයක් කළා. දැන් මෙන්න මේ අත්දැකීම අප තුළින් උරගා බලන්න ඕන. මටද එබඳුම ඡායාවක් මේ හිතට දැర్శණය වෙන්නේ? තියෙන දේ පේනවාද කියන අදහස අපි නිවැරදි කරගත්තා. එහෙනම් තියෙන දේ නෙවෙයි නම් පේන්නේ මොකද්ද මේ පේන්නේ? දැන් අපි මරිච්ච කෙනෙකුගේ සතහන සිහි කරලා බැලුවා, එයා මුලව නේද? එහෙනම් දැන් මේ පේන්නේ මොකද්ද කියලා අපි හිතුවට නම් අපි තේරුම් ගත්තා තියෙන දේ පේනවා නම් නෙවෙයි. මොකද දැන් එයා නැහැ. එහෙනම් අපි අපේ හිතේම තියෙන දේ සිතමයි සිහි කරගන්න කියන කාර්ය අපි ඒ ධර්ම තුළ ගැඹුරු අර්ථයකටම ගියත් ඒ සරල අදහස තුළ අපි පිහිටියොත් අපට තේරෙනවා අපේ හිතමයි අපි සිහි කරගන්න කියලා. සිතින්මයි සිහි කරගත්තේ, සිතින් සිහි කරගත්ත දේමයි තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා නම් මනස ධර්මයක් මනෝ විඥානයක් නිසා යමක් හිතේ හටගෙන පහළ වූ ඇති බව කිසියම් නිමිත්තක් සලකුණක් හඳුනා ගන්න පුළුවන් නම් දැන් එන්න ඔය නිමිත්ත ඔය සලකුණ දිහා පෙන්නක් බලන්න. තමන්ගේ වාඩි වී ඉන්න ඉරියව්ව සිතට මෙවි නම් ඒ දෙස බලන්න. තියෙන එකද පේන්නේ? තියෙන එකද පේන්නේ? එතකොට අපි කලින් මතක් කරපු නිදර්ශන තු කෙනෙකුට මේ තියෙන එක පේනවා වෙන්න බෑ. අපිට හිතට අපි දෙන්න පුළුවන් දැන් නිදර්ශන තියෙන එක පේනවා නම් දැන් මරිච්ච අය කොහොමද පේන්නේ? නැති ස්කෝලයක් ඉස්සර තිබිච්ච එකක් දැන් තියෙන විදියට දැන් කොහොමද පේන්නේ? දැන් තමන් තමන්ගේ හිතෙන් මේ මිත්‍යාව බිඳින්න විතර්ක ඉදිරිපත් කරන්න ඕන, අදහස් ඉදිරිපත් කරන්න, වාද කරන්න ඕන හිතත් එක්ක. එහෙම වෙන්න බෑ. ඊළඟට බලන්න ඕන අර බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා රැවටුණු තැන පැවතුණු ඡායාව සෙවනැල්ල. ඒ සෙවනැල්ල ඇති තැන බල්ලයි බල්ලෙක් ඉන්නවා කියලා අදහසක් උපදවගත්තේ. ඒ උපදවාගත්ත අදහස ස්වල්ප වුණේ බල්ලව කාය කර්ම වාක් කර්ම මනෝ කර්මයටත් යෙදුවා. ලිඳේ මෙහාට ගියාට පස්සේ ලිඳේ බල්ලෙක් ඉන්නවමයි කියන මේඩකම හොඳටම තහවුරු කළා. එහෙනම් දැන් මටත් මේ පේන දේ හඳුනා ගන්න වෙනවා. තේන දේ පිළිබඳව විනිශ්චය කිරීමක් කරන්න මේක භෞතික රූපයක්ද එහෙම නැත්නම් ධම්ම රූපයක්ද ධම්ම රූපයක් කියලා කියනකොට ඔබ විශ්වාස කරන්න එපා හිතට තේන සංඥාවක් සටහනක්ම විතරක් කියලා දැන් සමහර ඊමතක් කළා මට නම් මං ඉන්න ඉරියව්ව මට පේන්නේ නෑ කියලා සමහර කෙනෙක් ඒක නාවනාවි දිනුවක් හිතුවට සැලකන්නත් පුළුවන් මේ ඒක දිනු බවක් නෙමෙයි ඒක සාමාන්‍ය ලක්ෂණයක් කෙනෙකුට සංඥාව ප්‍රකට වෙන්න පුළුවන් කෙනෙකුට විඳීම වේදනාව ප්‍රකට වෙන්න පුළුවන් කෙනෙකුට විතරකයම ප්‍රකට වෙන්න පුළුවන් වේදනා සංඥා සංඛාර කියන තුනම ධම්ම කියන කොටසටයි අයිති එතකොට තමන්ට යම් සතහනක් තෝරන්නත් නිබඳු කයක් තියෙනවා කියන හැඟීම මාත්‍රය ඒ විතරක මාත්‍රය තියෙනවා නම් ඒ ප්‍රමාණවත් ඒ හිතටම වෙන දර්ශනයක් යම් නිමෙන බවක් රිදෙන බවක් දැනෙනවා නම් ඒද කයක් ඇත කියලා කියන්න තියෙන සාක්ෂියක් එතකොට ඒ සාක්ෂි තුනෙන් එකක් නැති වෙන්න බෑ නැත්තම් නිවන් දකින්න අභවයේ පුද්ගලයෙක් වෙනවා එයා සමහර වෙලාවට මෙසේසෙක් වෙන්න පුළුවන් එබඳු අත්දැකීමක්වත් මෙනෙහි කරගන්න බැරි නම් ජාත්‍යන්තරයක් වගේ එයා නිවන් දකින්න සුදුසුක් වෙන්නේ නෑ එහෙම වෙන්නේ නෑ ඔබ උත්සාහ කරලා බලන්න ඊළඟ දර්ශනයක් නොවෙන්නම වෙන තේින්නම වෙන තේින්නේ නැත්තම් බාහිර අරමුණක් දිහා බලලා මගේ වටාපිට දිහා බලුවා වගේ එබඳිතෙන් බලලා බලන්න හිතේ නොවන චිත්‍ර සටහන් දෙයක් බලය දැන් යොස්සේ කරන්න දැන් මේ තේන දේ ධම්ම රූපයක්ද භෞතික රූපයක්ද කියලා ඔබට අමාරු නෑ භෞතික රූපේ නම් කෙස්ලෙන් නියදත් සම්මස්මහරාදී ආහාරයෙන් හටගන්න ඒ සතර මහා ධාතුව මූලික කරගත්ත දේ වෙන්න ඕන හැබැයි දැන් මට මේ හිතට දැర్శණය වෙන දේ එබඳු ඌ රූපයක් නම් නෙවෙයි එතකොට අපට පහසුවෙන් වැඩි විස්තර නැතුවට මේ හිතට නැවෙන දේ බාහිරය තියෙන දේ නම් නෙවෙය කියන සාක්ෂිය අපට ඇති කරගන්න බැරි කමක් වෙන්නේ කාටත් පුළුවන් එහෙමනම් දැන් අපි විශ්වාස කළොත් පිළිගත්තු තීරණය කළොත් මේ හිතට නැවෙන දෙයක් කියලා එහෙනම් හිතට නැවෙන දේ භෞතික කයට අදාළ නැහැ එහෙනම් දැන් ප්‍රවේශමෙන් බලන්න අපට මේ මනෝමය දර්ශනය හිතට පේනකොට හිතට නැවෙනකොටම අපේ මනස දුවන්නේ බාහිරයට කයට උදාහරණයක් ගතවෙත් දැන් අපි මේ භාවනා කරමින් ඉන්නවා දැන් අපි එකපාරට එහෙම ඉන්න ගමන් ඇස් දෙක පියාගෙනම සමහර වෙලාවට අතගෙන ඉහිල්ලා බණ හිස කසනවා දැන් ඔබ විමසා බලන්න නියමින් පරීක්ෂා කරන්න ඇස් දෙක පියාගෙන ඉන්න මම හරියටම බණ හිසට අතගෙන ඉහිල්ලා කැසුවේ කොහොමද කියලා කන මදුරියාව එළෙව්වේ කොහොමද කියලා බලන්න. ඔබට තේරෙවි ඔබ ධම්ම රූපේ භෞතික රූපේ හැටියටම බාර ගන්න බවක පිළිගන්න බවක ඉන්නවා කියලා. ලිඹේමන ඡායාව බල්ල බල්ලෙක් හැටියට බාරගත්තා වගේ මනෝමය නොවන දර්ශනය භෞතික කයක් හැටියට භෞතික රූපේ හැටියට පිළිගන්න බවක් බාර ගන්න බවක් ඒ තුල යෙදුලබ කියලා විමසා බලන්න. හරිනම් ඔබට තේරෙනවා නම් ඔබ එහෙම භාවනා කරමින් ඇස් දෙක පියාගෙන ඉන්නකොට මේ කය ගැන ඔබට පේන්නේ නෑ දැන්. ඇස් දෙක යහගෙන. දැන් යම් වේදනාවක් රිදීමක් ඇති වෙච්ච තැන සිත කියන්නේ විඥානය කියන්නේ මායාකරු විඥාකාරයා. එයා හරි දක්ෂයි ඕන දෙයක් නැති දෙයක් නවලා පෙන්නන්න. වේදනාව ඇති වෙනකොටම වේදනාව තියෙන්නේ මෙන්න මෙතනයි කියන පෙන්වීම ඒ දර්ශනය හිතටම ලැබෙනවා අපි ධම්ම රූපය කියලා කිව්වේ එතනට නම් දැන් හිතන්න දැන් අපි වේදනාව තියෙන්නේ මෙතනයි කියලා හිත පෙන්වලා දෙනවා මෙතන. දැන් ඒ ධම්ම රූපය හිතේ මවන රූපය අපි භෞතික රූපේ හැටියට බාරගත්තා කියන එකට සාක්ෂිය මොකද්ද? අත මෙතනට ගෙනිච්චා. ඇස්බක තියාගෙන අත හරියට එතනට ගෙනිච්චේ කොහොමද? අර අපි දැකලා තියෙන රූපද? කූක දෙයකට නටන්න බෑ, හොලවන්න බෑ, ඇවිදින්න බෑ. ඒක අතපය හොලවනවා නම්, ඔළුව හොලවනවා නම් නූල අදින්න ඕනේ. නූල අදින කොටයි කූක දෙය නටන්නේ. මේ කය හොලවන්න බෑ හිත නැතුව. හිතේ මෙහෙවීමකින් තමයි, හිතේ අනකින් තමයි මේ අත එසෙව්වේ. මේ අත එසවලා එතනට ඉඳින් සරේ ගෙනියලා එතනට නැත තියලා ඒ කන මදුරියාව හෝ කහන තැන හෝ යම් ස්පර්ශයක් කළා නම් කළ විදිය පිළිබඳව දැන් හිතලා බලන්න. ඔන්න ඔබට තේරෙනවා අර විඥානයේ නැවල දෙන්න තැන ඔබ පිළිගත්තා. ඒ ප්‍රතිබිම්බය මෙහි තියෙන එකයි කියන වැරදි පිළිගැනීමට ඔබ පෙමුණා. මනෝමින් පිරුණ දර්ශනය, ඒ ධම්ම රූපය, ඒ ප්‍රතිබිම්බය මෙහි තියෙන එකයි කියන වැරදි පිළිගැනීමට ආපු නිසායි මේ අත තියෙන තැනින් ඔසවලා එතනට ගෙනිහිල්ලා මේ අත ස්පර්ශ කළේ. දැන් ඔය විදිහෙන් නිදර්ශන කීපයක් ඔබ විසින් හදාගෙන බලන්න. අපි හැම මොහොතකම මෙන්න මේට මේ හිතේ නැවෙන රූපයකට හැවටම නිසා නේද මේ කයක් හම්බ වෙන්නේ කියලා. කයනුපස්සනාව වඩන්න පුළුවන් වෙන එතන හඳුනාගත්තොත් අපි. ඊළඟට බලන්න බාහිරෙන්. දරුවගෙන සිහින්න පුළුවන්. අම්ම තාත්තා දුව පුතා ස්වාමියා බිරිඳ ගෙදර යාන වාහන පිළිබඳව සිහින්න පුළුවන්. සිහිනලා අපි ඒවා බලන්න යන්න පුළුවන්. බලන්න ටිකක් අපි කොහොමද මේ කය ඔසවගෙන ගියේ? එහේ ඇරලා වටපිට බලන්නේ කොහොමද කියලා ඔබ විමසලිමත් වුණොත් හැම තැනකම අපි මේ මනෝමය දර්ශනයකට, මනෝමය චිත්‍රයට රැවටෙන බවක්, මුලා වෙන බවක් හමු වේවි. එහෙනම් අපි එතන මුලා වෙන නිසායි අපිට මෙහෙ අහු වෙන්නේ. එයිදන් අපි ආනාපාන සතිය වැඩලා ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ගත්තා, සාක්ෂියක් එකතු කරගත්තා. කුමක්ද? ආස්වාද ප්‍රසවාසයක් නිමිත්තක්. ආස්වාද ප්‍රසවාසයේ විතරමයි කය ගැන තියෙන අත්දැකීම කියලා. ඒ පදනමේ ඉඳගෙන නම් අපි පටන් ගත්තේ අපිට කිසි සැකයක් නෑ. අනිත් සියල්ලම මනසට මෙවිලා නැවෙන මනෝමය රූපයේ මෙහි තියෙන කයි කියන මනෝමය මුලාව තුලයි අපි කය අල්ලන්නේ කියන එක. එතකොට දැන් අපට මේ අත්දැකීම නිදර්ශන ගණනාවක් අරගෙන දවස් ගණනක්, සති ගණනක්, මාස ගණනක් මහන්සි වෙලා හරි අවබෝධයකට එන්න ඕන. ඇත්තටම මෙහෙම එකක් නේද තියෙන්නේ කියලා. දැන් ඔබට සූතප් වෙන්න පුළුවන් මෙදී දිනයකට පෙර මිය ගිය කෙනෙක්. බලන්න දැන් හිතේ දර්ශනයේ ඒ කෙනා සම්මතාත්ත වෙන්න පුළුවන්, සාමියා බිරිඳ දුව පුතා වෙන්න පුළුවන්. දැන් ඒ රූපේ පළමුවෙන් බලන්න ලැබුණ කොහෙටද? අන්නර වතුරේ හටගත්ත චිත්‍රය සතහන සෙවනල්ල වගේ එකක් හටගත්තා. එතන තමයි උපාදානස්කන්ධ කියන තැන. සක්කාය කියන තැන එතන. එතන කුසල කුසල කර්ම ක්ලේශෙන් නෑ. අර දේහය වදින ඡායාව වගේ. පිටු කිසි දේශයක් තිබුණේ නෑ. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඒකට තමන් එකතු කරගන්න ටික. සක්කාය දෘෂ්ටිය. එතකොට දැන් බලන්න පෙර අපි කරගත්ත කර්මය නිසා, ඉන්ද්‍රිය අසංවරය නිසා අපි දැකපු අහපු දැනුමු දැනගත්ත දේවල් නැවත සිහි වෙන්න පුළුවන්. වතුරේ අර ඡායාව හටගත්තා වගේ ඒ හේතු එකතු වෙලා ඒ නිර්මාණය කරන්න පුළුවන්. ඒක විපාකයක්. දැන් ඒ හිතේ නැවෙන චිත්‍රය ඒ සතහනට නියගිය දෙමයි. අනේ මගේ අම්මා, ඒ අම්මා මැරුණා, දැන් අඬන්න වෙන්නේ. ඒ අම්මා ගැන හිතලා සතුට වෙන්න වෙන්නේ. ඒ දැන් බලන්න ඒ සතුට වෙන්න හෝ අසතුට වෙන්න උනේ අම්මා නිසා. දැන් අම්මා කෙනෙක් අපි උපදවා ගත්තේ කොතනද කොහොමද? ඡායාව පිටන බල්ලා බල්ලෙක් කියලා අදහසක් උපදවා ගත්තේ තමයි. අපි ඒ ඡායාවට රැවටිලා නැති කෙනෙක් ඇති බවට නිර්මාණය කරගන්න තැනයි කිසි වෙනසක් නැහැ. ඡායාව පිටන බල්ලෙක් කියලා අදහසක් උපදවා ගත්ත බල්ලට ඒ බල්ලට එරෙහිව තරහ වෙතන්නා. ඒ බල්ලට විරුද්ධව ප්‍රතික්‍රියාවක් දක්වමින් දුරන්න වුණා. පොළව පහුරු ගන්න වුණා. පොළව පහුරු ගෑම කාය කර්මය නම්, බිරිම වාක් කර්මය නම්, බල්ලෙක් යන හැඟීම, බල්ල කෙරෙහි ඇති කරගත් දෝෂයේ මනෝ කර්මය නම්, කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර ටික හටගත්තේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් යුතු. දැන් අපිට ඒ නිදර්ශනය තුළ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න බැරි කමක් නේ. එහෙනම් ඒ අනුසාරයෙන්ම තේරුම් ගන්න අපි සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියට පැමිණෙන්නේ මෙන්න මේ වගේ රූප සටහනක් සිටේ ඇදෙන තැන නැවෙන තැන නේද කියලා. හැබැයි දැන් මේ රූපේ විතේමයි හටගන්න හිතත් එක්කම නිරුද්ධ වෙනවා. හිතේ හටගත්තු දේ විතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා පහසුවෙන් මේ බලන්න ගියාට කයෙන් නිදහස් වෙන්න බෑ. කයේ කය අනුව බලන්න වෙනවා. එතකොට දැන් අපිට නුවණක් ඕන, බැනුමක් ඕන. අපි කයට හසු වෙන්නේ, කයට දැසගන්නේ, කයෙහි විඥානය පිහිටන්නේ මෙන්න මෙතනින් මුලා උනොත්. අපි තාම දක්ෂ නෑ එතන මුලා නොයන්න. මේ චිත්‍රය, මේ සිතුවම, මේ සටහන පේනකොටම අපි ඉක්මන් වෙලා කර්ම සකස් කරගෙන රූපයට ඇවිල්ලා කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියන අදහස් උපදවාගෙන වැරද්ද හදාගෙන ඉවරයි. දැන් ඒ වැරදි අදහස් වෙන්න එතනින් බෑ. දැන් අපිට කය පිළිබඳව බලන්නම වෙනවා. කයෙහි ඇති තතු විමසන්න වෙනවා. අන්න ආධ්‍යාත්මික කය කෙසේම නියදත් සම්මස් මහර වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ වෙනයම් ආකාරයකින් හෝ මේ කය විමසන්න වෙන්නේ ඔන්න ඒ දැනුමට ආපු කෙනෙකුට හරි විදිහට නම්. එතකොට එයා කය දිහා බලන්නේ නිකන් නෙමෙයි. කය දිහා බලන්නම කයෙන් මුදෙන්න. එයි අර මනෝමය දර්ශනයක් හිතේ ඇඳෙනකොටම කයයි සිහි වෙන්නේ, කයටයි දැසගන්නේ, රූපයටයි තුන්සෙන්නේ. ඒ නිසා දෝෂය කොතනද කියලා දැනගෙන ඒ වරද්දෙන් මිදීම සඳහා මෙන්න මෙතන බැලුව යුතුයි. එතකොට එයාට සීමාවක් තියෙනවා. යම් දවසක යම් මොහොතක පරසිතේ සිටියන් දර්ශනයම වෙනකොට මෙහි අතගාන්න නොවන තරමට හිත හදාගත්තොත් එතන නිවැරදි වෙන දක්ෂ වෙන තාපෝ කයෝනේ නේ. කයේ කිසි වැරද්දක් නේ. කය පිළිබඳව රූපේ පිළිබඳව දේශනාවනේ පිරිසුදු වෙන්න හෝ අපිරිසුදු වෙන්න, දියුණු වෙන්න හෝ නොදියුණු වෙන්න, පිරි වෙන්න හෝ නොපිරිහෙන ධර්මයක් ඇතිවෙන්නේ නෙවෙයි. මේ ආචේගාමි, මේ අපචේගාමි. ඒක කය දෝෂයක් නේ. අපි කය ගැන වරදවා ගැනීමකුයි තියෙන්නේ. ඒ නිසා දෙන්නම අපට සිද්ධ වෙන මෙන්න මේ නුවණ ඇති කරගත්තට පස්සේ ඒ කයට නෙමෙයි කැමැත්ත බියන්නේ. මනෝමය චිත්‍රය සටහන ඇදෙනකොට කයයි සිහි කරගන්නේ, රූපයයි සිහි කරගන්නේ. කෙනෙක් පුද්ගලයෙක් සිහි කරගන්නවා කියන තැන ඒක එයයි යෙදෙන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඔන්න එතනින් නිදහස් වීමේ ඉලක්කය ඇතේ ඒ නිදහස ලැබෙන විදිහට කය දෙස බලන්න. එතකොට අපිට හැම තිස්සෙම සතහන් දෙකක් හිතට ගන්න වෙනවා. එතකොට හලයේතු මහලයේතු පැත්ත හඳුන්වන්න එතන. ප්‍රමාදේ අප්‍රමාදේ හඳුන්වන්න එතන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුන්වන්න එතන. ඊළඟට නූතන් අකුසලයේ උපදින උත්තන් අකුසලයේ උපදින පැත්ත උත්තන් අකුසලයේ වැඩෙන පැත්ත හඳුන්වන්න එතන. නූතන් කුසලයේ උපදින උත්තන් කුසලයේ වැඩෙන පැත්ත හසුවෙන්න එතන. ඒ දෙපැත්ත හඳුන්වන්න අපිට. එතකොට අපට කළ යුත්තේ මොකද්ද කියන අදහස නිවැරදිව තහවුරු වෙනවා. මේ වරදින් මිදෙන මඟක් එක්ක. එහෙනම් අපි කොහොමද මේ අදහස තහවුරු වෙන විදියෙන් මේ දහම තවදුරටත් විමර්ශනය කරන්නේ කියලා මොහොතක් අපි දැන් හිතා බලමු. දැන් හිතන්න ඔබට පුළුවන් කිසියම් ආකාරයක ඔබේ නුවණ සති සමාධි යම් දිනුවක් තියෙනවා නම් හිතාවක් තියෙනවා නම් ඔය භාවනා ඉරියව්ව තුළම ඔබ හිතන්න පුළුවන්. ඒක නොතේරෙන කෙනෙකුට මේ බාහිර ලෝකයේ අසුරු කරගෙන යම් අත්දැකීමක් හිතට එකතු කරගන්න පුළුවන්. අපි දෙවිදියටම කතා කරමු. පළමුවෙන් අපි කතා කරන්නේ ඔය ඉරියව්ව තුළම කයගෙන කවේෂණයක් කරන්න කොහොමද කියලා. දැන් හිතන්න ඔබට කෙනෙකුගේ ලස්සන මුහුණක් හිතට මැවුණා කියලා. යම් චිත්‍රයක් යම් සටහනක් මැවුණා. ඔබ ඒක මුහුණක් හැටියට බාරගත්තා. පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ වෙනකොට ඒ මූණ ලස්සනයි. ඊළඟට ඒ මූණ කාගේ දහවලාගේ මහවිස්තර වෙනක් ඊළඟට හිත එකතු කරලා දෙනවා. අන්න අරයාගේ මූණ යාගේ මූණ යාගේ මූණ හරි ලස්සනයි. දැන් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් අසතුටු වෙන්න පුළුවන්. කුසල් කරගන්න පුළුවන් අකුසල් කරගන්න පුළුවන් පරිසරයේ ඒ ගොඩනැගෙන. දැන් හදයි ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මෙහෙම හිතට නැවෙනකොට මේ පෙනෙන ස්වරූපයෙන් මේ අරමුණ බාරගත්තොත් මේ විදියට මේ මූණ කාගේද ඒක අරයාගේ ඒක ලස්සනයි ඒක අවලස්සනයි ඒ ආදී වශයෙන් මේ ලෝභ දේශ උපදින විදියට අකුසලයේ උපදින පැත්තම දැන් මේ පැත්ත පිරවන විදිහක් නැද්ද මෙතන? අන්න එයාට බලන්න පුළුවන්කම තියෙනවා කයට ඇවිල්ලා මම අර හිත කියන තැන ඉන්නවනේ අපි ඉන්න සම්මතය තුළම කයම දකිනවා කියන පහලට බහලා අපිට පුළුවන්කම තියෙනවා මෙහිම පේනවා තමයි. මෙහිම පේන තැන මොකක්ද තියෙන්නේ? මෙහිම පේන තැන මොකක්ද තියෙන්නේ? අන්න අපිට පුළුවන් විදර්ශනා කරන්න. විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයකින් බලනවා. ටිකක් වෙනසා බලනවා. කොහොමද බලන්නේ? පේන සීමාව තුල නොරැවටි ඇතුළත හැරලා විවෘත කරලා බලනවා. මොනවද තියෙන්නේ? අපි හිතමු දැන් අපිට ලස්සනට ලැබෙන මොහොන කියන තැන අපි බලුවොත් මොහොන කියන පිළිගැනීමට ආවොත් කුසල් අකුසල් වලට කර්ම වලට නම් ඉඩ වෙනවාමයි. දැන් අපි එබඳු කර්මයකට නොගියින් කයෙන් නිදහස් වෙන්න ඉස්සෙල්ලා යම් කුසලයක් මේ තුළ විශේෂ කුසලයක් ගොඩනගා ගැනීම අපට පැවරෙන වගකීම වෙනවා. ඒ නිසා අපට මෙන්න මේ සම්මතයේ පිහිටා ඉඳගෙන කය දෙස බලන්න ඕන. කොහොමද අපි බලන්නේ? අනාත්ම බව. දැන් අපට තේන්න රූපය ආත්මීය බවකින්මයි තේනේ හිටින්නේ. ආත්ම බව බිඳෙන්න ආත්ම දෘෂ්ටිය බිඳෙන විදිහට මේ කය දෙස බලන්න පුළුවන් අපිට. අපි හිතමු අපි මේ ශරීරය මේ මොහොත කියන කොටස මුළු ශරීරයම අපිට බලන්න පුළුවන්. අපි මේක කොටසක් ගත්තොත් කෙස් කියන කොටස අපි ගත්තොත් අසුබ අසාර දුගබ පිළිකුල් කියන අදහස අපි ගන්නවා. ඒක ගත්තත් නොගත්තත් කමන්නේ අපි කෙස් කියන සීමාව අරගෙන මේ කෙස් පිහිටලා තියෙන්නේ මේ හැම මත. හැම දන්නේ මේ මාතුල කෙස් පිහිටලා තියෙනවා කියලා. කෙස් දන්නෙත් නෑ මම පිහිටා ඉන්නේ හැම මතයි කියලා. කෙස් වලට හිතන්න බෑ, මෙනෙහි කරන්න බෑ. කෙස් වලට හඳුන් දෙන්නෙත් නෑ. තමන් හිතෙන් ඒ තර්ක කරනවා. ඇයි ඒ? කෙස් කියන්නේ හිතක් නෙවෙයිනේ. සිතුවිලිත් නෙවෙයි. කෙස් කියන්නේ අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවයක් නේද? මේ කෙස් ගැන කෙනෙකුට හිතන්න පුළුවන් මේ කෙස් මෙබඳු වර්ණ වේවා, මෙබඳු වර්ණ නොවේවා, දුරු වර්ණ නොවේවා කියලා හිතන්න පුළුවන්. හිතුවට කැමති කැමති විදිහෙන් මේ කෙස් පවත්වන්නත් බෑනේ. තමාට කැමති කැමති ආකාරයෙන් පවත්වන්න පුළුවන් නම් ලෝකිතාවියත් කෙස් ඉදින්න පහින්නේ නෑනේ. එහෙනම් කෙස් කියන්නේ මට හිතලා මා වශයෙන් මතවතුන අනාත්ම ධර්මතාවයක්. අනාත්මය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙන ධර්මතාවයක් නේද? සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය ධර්මතාවයක් නේද කියලා කෙස් ගැන බලනවා. ඊළඟට බලනවා හම. මේ හම කියන්නේ මස වහගෙන ඉන්නේ. මස දන්නේ නෑ මාව වහගෙන හම ඉන්නවා කියලා. හම දන්නේ නෑ මමයි මස වහගෙන ඉන්නේ කියලා. කාලේ අවසන් නිසා මම කිටි කරනවා. මස තුලයි මහරවල් තියෙන්නේ. මහරවල් දන්නේ මස අසුරු කරගෙනයි මම ඉන්නේ කියලා. මස දන්නේ මහරවල් මා අසුරු කරගෙන ඉන්නවා කියලා. මහරවල් තුලයි ලේ තියෙන්නේ. ලේ දන්නේ මම ඉන්නේ මහරවල් තුලයි කියලා. මහරවල් දන්නේ ලේ තියෙන්නේ මා තුලයි කියලා. හිතන්න මෙනෙහි කරන්න බෑ හිඟින් දැනින්නේ ඇයි ඒ හිත නෙමේ සිතුවිලිත් නෙමේ අචිත්තක අචේතනික ධර්ම වෙන යම් හිතකට හිතන්න පුළුවන් මේ අවයව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. අනේ එහෙම වෙනවා නම් මේ හැම හොරි බඩවන කුෂ්ඨ කඩුවෙන් හැදෙන්නේ නැහැ. මේ මසේ වන පිළිපා වෙදි හැදෙන්නේ නැහැ. කවුද කැමති හදාගන්න? මේ නහරවැල් හිමින් වෙලා මේ දේ බැඳිලා නහරවැල් පුපුරලා මරණය දක්වා වූ අමිහිරි අද්දකීම් වලට එන්නේ නැහැ. මේ ලේ මම මගේ නම් මට අවශ්‍ය විදියට පවත්වන්න පුළුවන් නම් මේ ලේ වල පිළිකා එන්නේ නැහැ. සීනි කොලෙස්ටරෝල් අඩු වැඩි වීම වෙන්නේ නැහැ. මට කැමති ආකාරයක පවත්වන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද. මේ හම්බස් නහර මේන් රට වෙලා මේ හිස් කබල තියෙන. දැන් මේ අවයව ගැන අර චිත්තරූපම ප්‍රයෝජනයට ගන්න ඕනේ මේකෙන් විදෙන්න. චිත්‍රූප පිටකටමයි අපි රැවටෙන්නේ. දැන් රැවටම තනින් මිදෙන්නේ ලිඳට වැටෙන මිනිහා ලිඳෙන් කටින්මයි ගොඩ එන්න ඕනේ. දැන් අපි ඒ චිත්‍රූප පිටකම නයනයි මේ හිස් කබල. මේ හිස් කබල මේ අවයව ටිකෙන් වෙහිලා තියෙන්නේ හන්නස් මහරාදී. හැබැයි හන්නස් මහර බන්නේ අපි හිස් කබල වහගෙන ඉන්නේ කියලා. හිස් කබල බන්නේ මේ මාව වහගෙන ඉන්නේ මේ හන්නස් මහර කියලා. හිස් කබලෙන් මොළ මස වෙහිලා තියෙනවා. මොළ මස බන්නේ මේ මාව වහගෙන ඉන්නේ හිස් කබලයි කියලා. හිස් කබල දන්නේ මම මොළ මස වහගෙන ඉන්නවා කියලා. හිතන්නබැරි අචේතනික අචිත්තක ධර්ම අනාත්ම ධර්ම. අන්න වෙන වෙනම බලලා මේ අවයව ටික මේ කොටස් ටික චිත්ත රූප ඇතිව නිකන් නෙමෙයි. චිත්ත රූප ඇතිව මේ ටික බලනවා. බලුවම මෙතන තියෙන්නේ අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. මට කැමති ආකාරයකට පවත්වන්නත් බැරි සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය ධර්මතාවක් රාශිය. ඊනම් මෙහෙම තැනක මට මෙහෙම ආත්මීය රියක් නෙවෙනා නේද? ඊනම් රූපයේ කියන තැන පැවතින්නේ මෙහෙම එකක්. ඊනම් මේ වගේ තහ සතහනක් තේන්නේ මටම නේද? මේ රූපේ මේ තහ සතහනක නේද? නිරවතින්. මෙහෙම තහයක් මෙහෙම සතහනක් තේම තැන තියෙන්නේ නේතික නේද කියන මෙන්න මේ දෙපැත්ත බෙදා ගන්න. එතකොට තේම ස්වභාවයක් හම්බ වෙනවා. තියෙන ස්වභාවය හම්බ වෙනවා. තියෙන ස්වභාවය බලනකොට ඔබට පේනවා එතන නූතන් අකුසල උපදින්න උපන්න අකුසල වැඩෙන්නේ ඉඩක් නැහැ. එහෙම බලනකොට නූතන් කුසලයේ උපදී නූතන් කුසලයේ වැඩෙන නූතන් අකුසලයේ නූතදී නූතන් අකුසලයේ පිරිහුණු පැත්තේ පැත්ත යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ පැත්තට අනිත් විදියට පේන විදියට බලියෝ අයෝනිසෝ මනසිකාරය අකුසලයේ වැඩෙන පැත්ත කුසලයේ පිරිහුණු පැත්ත ඒ පැත්ත ප්‍රමාදය අර පැත්ත අප්‍රමාදය අන්න අපිට මඟම මඟ කියන දෙක හසු වෙනවා එතකොට දැන් අපිට තේරෙනවා මෙහිම බැලුවොත් මෙහිම වෙනවා මේ අරමුණ මෙහිම විශේෂා විමසා බැලුවොත් මෙහෙම වෙනවා එතකොට දැන් අපිට තියෙන්නේ යම් අරමුණක් ලැබෙන හැම වෙලාවකම පෙනෙන ස්වභාවය හා පැවතින ස්වභාවය කියන දෙක හඳුනාගෙන පෙනෙන ස්වභාවය බිඳෙන විදියට අත්හරන විදියට මේ එහෙම තේමකට පැවතින්නේ මෙහෙම තැනක් නේ මොදඳ දෙන්නේ කියලා අර හිස්ක බල දෙස බැලුවා වගේ ආරාවයල් ටික බැලුවා වගේ ශරීරය පුරා මෙලෙන් ලෙන්ගෙන දන්නේ නේ හම ගැන දන්නේ නේ මස ගැන දන්නේ නේ නහර ගැන දන්නේ නේ ලේ මස් නහර ගැන දන්නේ නේ නියටකට එතකට ගැන දන්නේ නිබුළු ඒන් යට වෙලා තියෙන පෙනහළු ගැන දන්නේ නේ ඒන් යට වෙලා තියෙන හදවත බඩවැල ආමාශය වකුගඩු අක්නා මේ වෙන් කර කර පුංචි දරුවන්ගේ පොත්වලින් හරි මේ සටහන් ටික අඳගෙන බලන්න. එතකොට එහෙම බලන්න ඔබ කයින් දුරස් වේවි. කයින් අත්හැරේවි. හැබැයි මේ තාම සියයට උට වෙන තැන කියන අමතක කරන්න බෑ. මේ ටික දැක්ක කියලා මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන්නම තවහාට තියෙන ඥානමත්තායි ප්‍රතිසතිමත්තායි. ඉතින් අපි මේ ටික ඉදිරියට කතා කරමු. තව එක දවසයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වුණත් දැන් පුළුවන් තරම් ඒ කොටස ඉදිරි ටික විස්තර කරගන්න බලමු. ඉතින් හැමදෙනාටම මේ ධර්මයේ වහවහ නුවණින් දැක අවබෝධ කරගන්නට හේතු වාසනා සැලසේවා. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සුවං පදං මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීම ලබා උපදවාගත් කුසල පුණ්‍ය සම්පත්තිය මත දිනක බුදු වෙන හරි මෛත්‍රී මාතමෙත් දෝසතානන් වහන්සේ අතම බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අයිතේ සාක්කම හිංසාක්ක ශාසන මෙම කුතකාරක පින්කම් දෙවියන්ටත් අපෙන් වදනාන මිනිසේ මේ ගිය මහතු වර්ගයාටත් අපේ හැමටත් බුදු වැඩි ගුරු දමාපිය මේ දැල් පැවල් වල හැම දෙනාටත් මේ කුසලයේ එකසේයක්පත් වේවා මෙතින් බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් දුෂ්ට දුරුදන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන උතුම් අමා මහ නිවනම මේ ජීවිතයේ මේ බුදු සසුනේම ලැබේවා සැලසේවා අභිවාදන සීලස්ස නිච්ඡං අද්ධාපචායිනි චත්තාරෝ ධම්මෝ වද්දන්ති ආයුවන්නේ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති වච අපේ නිම්හාන සම්පත්ති නේතු සනිජ්ජතං